අයිබෝවන් විවර හිතවතුනි, අපි මේ සතියේ සමුක සාකච්ඡාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ ලංකාවේ මතුවලා තියෙන ප්‍රධාන ප්‍රශ්න තුනක් පිළිබඳව. ඒ සඳහා සම්බන්ධ කරගත්තේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයව. අපි මුලින්ම පුබුදු ජයගොඩ සහෝදරයාගෙන් දැනගන්න කැමති, පසුගියදා පාර්ලිමේන්තුවේදී වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ අවම ප්‍රමිතිය සම්මත වුණා. එතකොට ශිෂ්‍ය සංගම් මේ වෙලාවේ චෝදනා කරනවා මේක වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ පළමු පියවරක් විදිහට. පුබුදු සහෝදරයා, ඔබ මොකද හිතන්නේ, මේක ඇත්තටම වෛද්‍ය අධ්‍යාපනයේ පෞද්ගලීකරණයේ පියවරක්ද මොකක්ද?
ප්‍රශ්න තියෙන්නේ ලංකාවේ වෛද්‍ය පීඨයකට ඇතුල් වීම සඳහා අවම ප්‍රමිතියක් කොහොමද තියෙනවා. ඒ අවම ප්‍රමිතිය එන්නේ ඒ එක එක අවුරුද්දේ උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා විෂය ධාරාවෙන් කරපු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තෝරගන්න ශිෂ්‍ය සංඛ්‍යාවේ අවසානයේ ඉන්න කෙනාගේ ලකුණු මට්ටම තමයි සාමාන්‍යයෙන් එහෙම ගණන්නේ. ලංකාව පුරා වෛද්‍ය පීඨ ගණනාවක් තියෙනවා. ඒ වෛද්‍ය පීඨවලට දිස්ත්‍රික් පදනමින් ශිෂ්‍යයන්ව බඳව ගන්නවා. ඒ බඳව ගන්නකොට දැනට තියෙන පුරප්පාඩු සඳහා ශිෂ්‍යයෝ බඳව ගනිද්දී අපි හිතන්න ශිෂ්‍යෝ 1300ක් බඳව ගන්නවා නම් 1300 වෙනියට ඉන්න කෙනාගේ ප්‍රමිතිය තමයි ඒකට අවම ප්‍රමිතිය වෙන්නේ. දැන් ලංකාවේ තියෙන තත්ත්වයක් ගත්තට පස්සේ අති විශාල ප්‍රමාණයක් උසස් පෙළ සමත් වෙනවා, උසස් පෙළ හොඳින් සමත් වෙනවා. අපි උදාහරණයකට ගත්තොත් එහෙම 2018 අවුරුද්දේ සාමාන්‍යයෙන් B3 ගත්ත ළමයි හිටියා 3800ක්. එනි සියලු විෂයන්ට B ගත්ත ළමයි හිටියා 3800ක් විතර. උසස් පෙළ ජීව විද්‍යාවෙන් ඒ විෂය ධාරාවෙන් උසස් පෙළ A3 ගත්ත ළමයි හිටියා 680ක්. ඒක ඇත්තටම වෛද්‍ය පීඨවල ප්‍රශ්න ගත්තොත් එහෙම වෛද්‍ය පීඨ ඉතාම සීමිත වීම නිසා උසස් සමහර දිස්ත්‍රික් වල කොළඹ වගේ දිස්ත්‍රික් එක, ගම්පහ වගේ දිස්ත්‍රික් එක, මහනුවර වගේ දිස්ත්‍රික් එක, සමහර වෙලාවට ගාල්ල, යාපනේ වගේ දිස්ත්‍රික් වල A3ක් ගත්ත අයට පවා යන්න බැරි වුණා වෛද්‍ය පීඨ. ඒකට හේතුව තමයි දිස්ත්‍රික් පදනමේදී එක් එක් දිස්ත්‍රික්කයට නියමිත කෝටා එකක් තියෙනවා. ඒකට අපි දිගින් දිගටම ඉල්ලීමක් කරා අවම වශයෙන් අර දැන්ට තියෙන විදිහට තියෙන කුසලතා පදනමින් 140ක් සහ දිස්ත්‍රික් පදනමින් 160ක් කියලා තියෙන්නේ. අපි ඉල්ලීමක් කරා අවම වශයෙන් මේ A3 ගත්තා කියන පදනමින් හරි A3 ගත්තාම කොහොමද ඇතුළත් කරගන්නවා කියන ස්ථාවරයකට හරි ඇවිල්ලා වෛද්‍ය පීඨවල බඳවා ගැනීම ඉහිලා දාන්න කියලා. නමුත් ඒක ඒ විදිහට කරේ නැහැ. දැන් මේ අවම ප්‍රමිතිය කියලා කියන්නේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා වෙන අවම ප්‍රමිතිය. මොකද රජයේ වෛද්‍ය පීඨවලට ඇතුල් වෙනවා නම් ඒකට අවම ප්‍රමිතිය දැන්තමත් නිර්ණය වෙලා තින්නේ. අර සාමාන්‍යයෙන් කඩයිම් ලකුණ කට් ඔෆ් මාක් එක කියලා මේ කට් ඔෆ් මාක් එක කියලා එද්දී මේ ඒ කියන්නේ අවම ප්‍රමිතිය තමයි. දැන් මේ පාර්ලිමේන්තුව විසින් නීතිගත කරපු ගැසට් එක කියලා කියන්නේ ඒකෙන් කරන්නේ විදේශීය වෛද්‍ය විද්‍යාලවලට තියෙන වෛද්‍ය උපාධිය රැගෙන එන ශිෂ්‍යෝ සහ ලංකාවේ ඉදිරියේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගත්තොත්, දැන් සයිතම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලේ පටන් ගත්තා. ඊට පස්සේ ඒක සටනක් කරලා දැන් අහෝසි කරලා තියෙන්නේ. ඒකට අන්නේ ඒ වගේ අවම ප්‍රමිතිය ගැන මේ කියන්නේ. දැන් ඉදිරියේදී හැමෝම පටන් ගන්න ඉඩ තියෙනවා ලංකාවේ. දැන්ටම ආරංචි ආව ඇබඩීන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ එකක් ආරම්භ කරන්න යනවා කියන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ අපි ගත්තොත් එහෙම කලින් ප්‍රශ්නයක් විදියට තිබුණා විදේශ රටවල් වල උපාධි අරගෙන එන ශිෂ්‍යයෝ ලංකාවේ දැන් සයිතම් වගේ ආයතනයක ඉගෙන ගත්ත ශිෂ්‍යයෝ අතර S3 ගත්ත අයත් හිටියා. ඒ නිසා තමයි ඉල්ලීමක් තිබුණේ වෛද්‍යවරුන්ගේ පැත්තේ මේකේ අවම ප්‍රමිතියක් නීතිගත කිරීම අවශ්‍යයි කියන. ඒත් අවම ප්‍රමිතියක් නීතිගත කිරීම කියන එකේදී අවම වශයෙන් B3 කියන එකවත් අවම ප්‍රමිතිය විදිහට නීතිගත කරන්න කියලා තමයි වෛද්‍යවරුන්ගේ ඉල්ලීම තිබුණේ. නමුත් ආණ්ඩුව අන්තිමට කළ තියෙන C2S1 නීතිගත කළ තියෙනවා ප්‍රමිතිය කියන්නේ. දැන් මේ C2S1 ගන්න අයටත් වෛද්‍ය උපාධිය දෙනවා කියන තීරණය පාර්ලිමේන්තුව ගන්නේ කොහොමද? සමහර දිස්ත්‍රික් වල A3 ගත්ත ළමයින්ට යන්න බැරුව තියෙන තත්ත්වයක් ඇති. මම ඉස්සෙල්ලා කිව්වා වගේ 2018 අවුරුද්දේ B3 ගත්ත ශිෂ්‍යෝ ඉන්නවා 1300ක් විතර. නමුත් ලංකාවේ සාමාන්‍යයෙන් අලුත් වෛද්‍ය පීඨ දෙක හැරුණාට පස්සේ 1250 1300ක් වගේ තමයි වාර්ෂිකව වෛද්‍ය ශිෂ්‍යෝ බඳව ගන්නේ. දැන් ඒ බඳව ගන්න ප්‍රමාණයත් අසීමිත වෙන දාන්න බෑ. ඒක තේරුමකුත් නෑ. කියන්නේ දැනටමත් ලංකාවේ ලියාපදිංචි SLMC එකේ ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරු 37,000ක් විතර ඉන්නවා. රාජ්‍ය සේවයේ පත්වීම් ලැබුව 18,000ක් ඉන්නවා වෛද්‍යවරු. ඊට අමතරව දැන් බැච් 3ක පත්වීම් ස්ථිර වෙන නියමිතුව තියෙනවා. ඒ ටික උනාට පස්සේ සාමාන්‍යයෙන් 20,000 පනිනවා රාජ්‍ය වෛද්‍ය සේවයේ වෛද්‍යවරු තත්ත්වයක්. මොකද සාමාන්‍යයෙන් අවුරුද්දකට 1300ක් විතර එළියට එනවා. දැන් දැනට මොරටුව විශ්වවිද්‍යාලේ, වයඹ විශ්වවිද්‍යාලේ, සබරගම විශ්වවිද්‍යාලේ වෛද්‍ය පීඨ පටන් ගත්ත එකත් එක්ක ඉදිරියේදී වෛද්‍ය පීඨ සඳහා බලව ගන්න සංඛ්‍යාව 1500ක් 1600ක් වෙනවා. ඒකට දැන් මේකේ ඇත්ත ප්‍රශ්න තියෙන්නේ වෛද්‍ය වෘත්තිය කියන එක ගොඩක් සල්ලි හොයන්න පුළුවන් වෘත්තියක්. ඒකට ලොකු අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වාගේ ලොකු ඩිමාන්ඩ් එකක් ඇතිව තියෙනවා. ඒ ඩිමාන්ඩ් එකට නම මොකද කවුරු පුරාවිද්‍යා උපාධියට අවම ප්‍රමිති නියම කරන්න යන්නේ. එහෙම නැතිනම් සිංහල හරි දර්ශනය හරි වගේ මේ උපාධියකට අවම ප්‍රමිති නියම කරන්න යන්නේ. මේ වෛද්‍ය විද්‍යාව සඳහා අවම ප්‍රමිති නියම කිරීමේ කතාව එන්නේ මේකෙන් සල්ලි ගොඩක් හොයන්න පුළුවන් නිසා මුදලාලිලා මේ අධ්‍යාපනය විකුණන්න බැහැලා තියෙනවා. එතෙන්දි තමයි මේ ප්‍රශ්නේ මූලිකව ඇවිල්ලා තියෙන්නේ. මොකද වෛද්‍යවරු සංඛ්‍යාව වැඩි කරනවා කියලා තසීමිකව වැඩි කරන්න බෑ. ලංකාවේ මිලියන 22යි ජනගහනය ඉන්නේ. අපි සාමාන්‍යයෙන් ජනගහනයෙන් දහසකට එක වෛද්‍යවරයෙක් කියලා හිතුවොත් එහෙම වෛද්‍යවරු 22000ක් වගේ සංඛ්‍යාවක් තමයි ලංකාවේ අවශ්‍ය ප්‍රමාණය තියෙන්නේ. ඒක අනිත් එක වෛද්‍යවරු සංඛ්‍යාව අසීමිතව වැඩි කළ තේරුමක් නෑ. ඒකට සමානුපාතිකව අනිත් සෞඛ්‍ය සේවක, ඒ කියන්නේ හෙබෙහෙදියෝ, උපස්ථායක සේවය, කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවාවන්, ඊට පස්සේ NLT ඔය පරිපූරක වෛද්‍ය සේවාවන්, ඒවා ඒ වගේ ඉන්න ඕනේ අනුපාතයක් තියෙනවා. ඒවා හොඳටම මදි. ඒවා මදිව තියදී වෛද්‍යවරු සංඛ්‍යාව වැඩි කරා කියන වෛද්‍ය සේවය අපි දැන් බලන්න ඕනේ ලංකාවේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මක මට්ටම ඉහළ නංවන්නේ කොහොමද කියන්නේ. ඒ ගුණාත්මක මට්ටම ඉහළ නංවන්න ගොඩක් දේවල් කරන්න තියෙනවා. වෛද්‍ය උපාධිය ප්‍රමිතිය පල්ලෙහාට ගහලා ගොඩාක් අයට වෛද්‍ය උපාධි දුන්නා කියලා මේ සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය ඉහළ නංවන්නේ නැහැ. මේක සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය ඉහළ නංවන්න හරි ශිෂ්‍යයන්ට සාධාරණයක් කරන්න හරි වැඩි පිරිසකට විශ්වවිද්‍යාල වරම් හදන්න හරි කරන එකක් නෙවෙයි මේ අධ්‍යාපනයේ විකිණීම සඳහා ගන්න පියවරක්. මේකට දැනට ශිෂ්‍යෝ, වෛද්‍යවරු ගොඩක් අය දෙමව්පියෝ එයාගේ විරෝධය කල වෙලා තියෙනවා, සමිතිවල විරෝධය කල වෙලා තියෙනවා. අපි පෙරතුගම් සමාජ දෙපක්ෂයේ විදිහට ඒ විරෝධයන් සමග ඒකාබද්ධව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම මේ වෙලාවේ ජනප්‍රිය මාතෘකාවක් වෙලා තියෙනවා මේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධ ප්‍රශ්න. දැන් මාධ්‍ය වාර්තා කරලා තියෙන විදිහට මේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දෙන්න පොරොන්දු වෙලා. නමුත් අපිට මතකයි ඡන්දයට ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ වෘත්තීය සමිති වලට පොරොන්දු වුණා නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දෙන්නේ නැහැ කියලා. මේ ගැන මොකද දරණ අදහස?
මේ ලංකාවේ වරායවල් වලට අදාළ ප්‍රශ්න ගත්තට පස්සේ දිගින් දිගටම හැම ආණ්ඩුවක්ම මේ වරායවල් පෞද්ගලීකරණය කරන වරායවල් විදේශීය සමාගම් වලට දෙන ස්ථාවරයක හිටියි. දැන් චන්දිකා කුමාරතුංගගේ ආණ්ඩුව ගත්තොත් එහෙම ත්‍රිකුණාමල වරාය එක ජැටියක් ක්‍රීමා කම්පැනියට දුන්නා. කොළඹ විජේ කුමාර පාලමේ කොටසක් පෙරෙන්ඩිස් සමාගමට දුන්නා. කොළඹ වරාය රැජින ජැටිය SAGT සමාගමට දුන්නා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ පාලන සමය ගත්තට පස්සේ විශාල ආදායමක් උපයපු කොළඹ වරායේ නැවුතෙල් අංශයේ ජෝන් කීස් සමාගමට විස්සා. ඊට පස්සේ කොළඹ වරායේ දකුණු ජැටිය චීනයට දුන්නා. එතකොට ඒකත් එක්ක තමයි මේ ඉන්දියාවට, ජපානයට වගේ රටවල් වලට කොළඹ වරායට ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ඇවිල්ලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේනගේ අවුල්ලාණ්ඩු පාලනය විසින් ත්‍රිකුණාමල වරායේ එක ජැටියක් මිත්‍රි සමාගමට දුන්නා. හම්බන්තොට වරායේ මුළුමනින්ම චීන සමාගමකට පැවරුවා. ඊට 2019 දී කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියානු අදානි සමාගමට දෙන්න කියලා ගිවිසුමක් අත්සන් කරන්න ගියා. ඒත් ඒකට එරෙහිවල මේ විරෝධය ආවේ. ඒත් ඒක තමයි විරෝධය ආවේ. හැබැයි මෙතන ප්‍රශ්න තියෙන එක පැත්තකින් තියෙනවා ලංකාවේ වරායවල් අතිශයින් වැදගත් ඒවා ආර්ථික වශයෙන් සැලකිතු මට්ටමකින් ආදායම් පිරීම සඳහා භාවිත කරගන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් එහෙම කොළඹ වරාය. දැන් අර විශාල නැව් වරායට ගෙනීම සඳහා ජැටියා කළ ගැඹුර වැඩි වෙනවා. ඒකට මේ කලාපයේ තියෙන ගැඹුර වැඩිම ගැටි සහිත වරායක් තමයි කොළඹ වරාය. අපි ඉන්දියාවේ ගත්තොත් ඉන්දියාවේ වරායවල ඒ සඳහා පහසුකම් තිබුණාට වරින් වර මඩ සහ වැලි තැන්පත් වීම විසින් ඒ වගේ ගැඹුර අඩු වෙනවා. ඒක ලොකු නැව් ගේන්න තියෙන සිංගප්පූරු වරාය අරුණම හොඳම වරායක් මේ ඉන්දියානු සාගරයේ තියෙන කොළඹ වරාය. ඒ නිසා දැන් මේක ආර්ථික පැත්තෙන් හැමෝම මේකට බැලම දාමින් ඉන්නවා. අනිත් පැත්තෙන් මෙතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්න. භූදේශපාලන වශයෙන් ඉන්දියානු සාගරය තුළ තමන්ගේ වෙළඳ නාවික දේශපාලන ආර්ථික සහ යුද විශේෂයෙන් මිලිටරිමය බලය සඳහා ලෝක බලවතුන් අතර තරගයක් තියෙනවා. කලාපීය බලවතුන් අතර තරගයක් තියෙනවා. ඒ තරගය ගත්තම ඇමරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ ඍජුවම මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා තියෙනවා. පහුගිය දවස්වල අපි දැක්කා ඇමරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ අතර ලංකාව මූලික කරගෙන ගිය වාග් ප්‍රහාර වලින් මේ ප්‍රතිවිරෝධී තත්ත්වය ගැන අපිට හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ රුසියාව මෙතෙන්ට මැදිහත් වෙලා තියෙනවා. ඉන්දියාව මැදිහත් වෙලා තියෙනවා, ජපානය මැදිහත් වෙලා තියෙනවා, ඕස්ට්‍රේලියාව මැදිහත් වෙලා තියෙනවා. විවිධ විවිධ අධිරාජ්‍යවාදී රටවල්, විවිධ ගෝලීය බලවතුන්, විවිධ කලාපීය බලවතුන් ඉන්දියානු සාගරයේ බලය සඳහා මැදිහත් වෙලා තියෙනවා. ඒකට මේ මැදිහත් වීමදී ලංකාව ඉතාම වැදගත් කියන සැලකනවා ඒගොල්ලෝ භූමියක් විදිහට. ඒ නිසා තමයි දැන් කොළඹ ගත්තොත් එහෙම කොළඹ වරාය නගරය චීනය සතුව. කොළඹ වරායේ දකුණ ගැටිය චීනය සතුවේ. ඊට පස්සේ තමයි ඉන්දියාව සහ ජපානය අනිවාර්යෙන් ඒකේ එක ගැටියක් තමන්ට අවශ්‍යයි කියලා ඉල්ලා හිටියේ. දැන් ඔය අදානි සමාගම කියලා කියන්නේ ඒක ඉන්දියාවේ දැනට පාලනේ ඉන්න නරේන්ද්‍ර මෝදිගේ පාලනයත් එක්ක ඉතාම සමීප සම්බන්ධතා පවත්වාගෙන යන ධනපතියෙක්ගේ සමාගමක්. ඊට පස්සේ දැන් තියෙන්නේ දැන් හම්බන්තොට වරාය චීනයට විකුණලා තියෙනවා. කොළඹ වරාය නගරය චීනය, කොළඹ වරාය දකුණ ගැටිය චීනය. ඊට පස්සේ ඉන්දියාව ඇවිල්ලා පදිංචි වෙන්න හදනවා නැගිනිර ගැටිය. ඊට අමතරව ඉන්දියාව මැදිහත් වෙමින් ඉන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වෙමින් තුකුණාමල වරාය. ලංකාවේ තියෙන වැදගත්ම වරායවල් තුන හම්බන්තොට, කොළඹ සහ තුකුණාමලයි කියන උපාය මාර්ගික වැදගත් වරායවල් තුනට අදාළව ලොකු තරගයක් ගොඩනැගිලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ පාලකයෝ මේ ප්‍රතිවිරෝධය ඉස්සරහා හැම පැත්තෙම කප්පන් දෙන්නේ. හම්බන්තොට වරාය චීනෙට දෙනවා නම්, තිකුණාමල වරාය ඉන්දියාවට දෙන්නම්, කොළඹ වරාය එක ගැටියක් චීනෙට දෙනවා නම් තව ගැටියක් ඉන්දියාවට දෙන්නම් කියන පදනමින් තමයි පාලකයෝ වැඩ කරමින් ඉන්නේ. ඒකත් එක්ක ආර්ථික වශයෙන් පාඩුවක් වෙනවා විතරක් නෙවෙයි, මේක හුදු රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයක් විතරක් නෙවෙයි, මේකෙන් භූදේශපාලන උපාය මාර්ගයක් ඇතුළත් ලංකාව මැදි වෙලා ලංකාවේ ජනතාව යුද්ධයක අවදානමක පැටලෙනවා මේකත් එක්ක. මොකද මේ ගැටි පාවිච්චි වෙන්නේ මොකටද කියන ප්‍රශ්නේ සහ මේ වරායේ පරිපාලන කටයුතු මෙහෙම වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ මේකේ ඉඳන් නිසා. මොකද දැන් ප්‍රශ්නේ තියෙන්නේ නැගෙනහිර ගැටිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මුදලින් තමයි හැදුවේ. ඉතින් එහෙම හදපු එක පරිපාලනය සඳහා ආයෙ මොකටද වෙන සමාගම් ගාව ගන්න කියන ප්‍රශ්නේ තියෙනවා. දැනට මේකට පක්ෂපාතීව ආණ්ඩුවේ දක්වන අදහසේ තියෙන්නේ මේ අදාළ පරිපාලන කටයුතු කරන සමාගම අවුල් සමාගම. ඒකේ කොටස් වලින් 151ක් ඒ කියන්නේ බහුතරයේ තියෙන්නේ වරාය අධිකාරියට, කොටස් වලින් 149ක් තමයි ජෝන් චීන් සමාගමට සහ අදානි සමාගමට දෙන්නේ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඔය විදිහට තමයි අර යහපාලන ආණ්ඩු කාලේ කිවිසුම තියෙන්නේ. ඒක තිබුණේ 151ක් වරාය අධිකාරියට, 149ක් මේ ඉන්දියාවට සහ ජපානයට කියලා. ජපානේ සිටින් අයින් වෙලා තියෙනවා. නමුත් ඉන්දියාව ඉන්නවා. ඒකට දැන් මේ ලොකු කතා කියපු අය පහුගිය කාලේ මේ වරාය පෞද්ගලීකරණය කිරීමට විරුද්ධව කියලා කෑ ගහපු අය ඒගොල්ලෝ මොකද කරන්නේ කියන එක ගැන මේ ජනතාව බලන්න ඕන කියලා අපි හිතනවා. මොකද අර පහුගිය අරගලේ වෙලාවේ ජුනි මාසේ 24 වෙනිදා වරාය තිබුණු රැස්වීමකදී වරාය බුද්ධි සමිති නායකයෝ කිව්වා ඔවුන් මහින්ද රාජපක්ෂ මහත්තයාව මුණ ගැහුණා ගිහිල්ලා මැදමුලට මුණ ගැහුණු වෙලාවේ ඔහු කිව්වා කියලා කලින් සැරේ ඉන්දියාවයි ඇමරිකාවයි තරහ වෙච්ච නිසා මට ගෙදර යන්න වුණා, දෙවෙනි සැරේ මම මේ මෝඩකම කරන්නේ නැහැ කියලා කිව්වා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ කියන්නේ මේ උපාය මාර්ගයේ පැටලවීම කියන එක ආණ්ඩු භේදයකින් තොරව සිද්ධ වෙනවා. මොන ආණ්ඩුවාවක් සිද්ධ වෙනවා. ඒ නිසා වරාය සම්කරුවන්ගේ සම්කරු ව්‍යාපාරයේ ශක්තිය සහ රටේ ජනතාවගේ පුළුල් මහජන ව්‍යාපාරික ශක්තිය හරහා මේ උපාය පරද්දන්නවා. ඒක ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි භූදේශපාලනික වශයෙන් සහ ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාම වැදගත් මේකට බැටියක් වෙන එක නිසා අපි පක්ෂයක් ලෙස මේ සඳහා වන මූලික සාකච්ඡා දැන්ට වරාය වෘත්ති සමිතිය ආරම්භ කළා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒවා ඉදිරියට ගෙනහිල්ලා මේ සඳහා මේකට එරෙහිව පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගා
අවසන් වශයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන කියන්නේ දැන් මේ වෙලාවේ කොරෝනා වසංගත තත්ත්වය ගැන මේ වෙලාවේ කොරෝනා වසංගත තත්ත්වය ඉතාම පේන තියෙන විදිහට ඉතාම බැරෑරුම් අවස්ථාවක තියෙන්නේ. නමුත් ජනාධිපතිවරයා කියනවා අපි ඇඳුරු නීති ඉවත් කරන්න ඕන, රටේ ආර්ථිකය පවත්වාගෙන යන්න ඕන කියලා. මේ ගැන මොකක්ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස?
එකක් තමයි දැන් ඇඳුරු නීති පැනවීමට වඩා අවශ්‍ය වෙන්නේ යම් ආකාරයක සංචරණ සීමාවක්. ඇඳිරි නීතිය පැනවුවට පස්සේ ඒක ක්‍රියාත්මක වෙන විදිහයි සංචරණ සීමා ක්‍රියාත්මක වෙන විදිහයි අතර වෙනසක් තියෙනවා. දැන් අපි ඇඳිරි නීතිය හෝ මොනවා හරි ක්‍රමයකට සංචරණ සීමාවක් පනවන්ති, ප්‍රධානම දේ තමයි ඒකට සුදුසු වෙලාවේ ඒක කරන්න ඕනේ. ඒක අවශ්‍ය වෙලාවේ ඒක කරන්න ඕනේ. අස්තය පැනලා ගියාට පස්සේ මේ ඉස්කාලේ වහල වැඩක් නැහැ. අර සද්ධර්ම සද්නාවලිය උදාහරණයක් කියනවා නම් මේ ආදා යවාට බලා වල්පතක් වැඩන්නේ. දැන් වෙලා තියෙන්නේ يعني මිනුවන්ගොඩ ආශ්‍රිතව අර බැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව පොකුර වාර්තා වෙච්ච වෙලාවේ ඒ ප්‍රදේශයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සංචරණ සීමා පැනවිය යුතු තිබුණා. විශේෂයෙන් දිස්ත්‍රික් සීමා වැසිය යුතු තිබුණා. අපම වශයෙන් ගම්පහ සහ කොළඹ අතර තියෙන දිස්ත්‍රික් සීමා වැසිය යුතු තිබුණා. ඒ වෙලාවේ ඒකට ක්‍රියාත්මක වුණේ නැහැ. එතම දිස්ත්‍රික් සීමා වසා දැමිය යුතුයි කියන යෝජනාව වෛද්‍යවරුන්ගේ පැත්තෙන් ඉදිරිපත් වෙන්නේ ඔක්තෝබර් මාසේ 6 වෙනි. නමුත් ඔක්තෝබර් මාසේ 29 වෙනකයි බස්නාහිර පළාත වාහන තීරණයකට යන්නේ. ඒකෙන් උනේ ගම්ප හැරලා තිබුණා. ඒ නිසා පෑලියගොඩ මත්ස්‍යවෙළඳපොළට මේක බෝ වුණා. පෑලියගොඩ මත්ස්‍යවෙළඳපොළ සක්‍රිය වෙච්ච නිසා මුළු රටේම අය එතනට මාළු විකුණන්න සහ මාළු ගන්න ආපු නිසා ඒක හරහා මුළු රටේම මේක ව්‍යාප්ත වුණා. ඒ වෙනකල් වසා දැමීමක් කරේ නැහැ. අවසානයේදී කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ඉතාම බරපතල ලෙස මේක සමාජ ව්‍යාප්ති තත්ත්වයකටම ඇති වුණාට පස්සේ තමයි බස්නාහිර පළාත වහන්න තීරණය කරේ. එකක් වහපු වෙලාව වැඩි. ඊළඟ ප්‍රශ්නේ තමයි වහන්න තීරණය කරන වෙලාවේ වාහනයකට අදාළ මුකුත් සැලැස්මක් තිබුණේ නැහැ. දැන් වහල ඉවර වෙලා මොකද කරන්නේ? වහලා නිකන් වහලා තියෙන බෑනේ. වහලා තියෙන කාලය තුළද හඹු ලෙස පරීක්ෂණ PCR පරීක්ෂණ කරනවා. ඒක හඹු පරීක්ෂණ ඇතුරෙන් අර සිටියම් ගොඩනගන්න ඕනේ. ඒවා සමීක්ෂණ ලෙස භාවිතා කරන්න. මේ ඇදිවලට PCR කරන්න ඕනේ. ඒක හරහා මේ රෝගයේ වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය ගැන අදහසක් ගන්න ඕනේ. ඒකට ඒ ව්‍යාප්ති තත්ත්වය ගැන අදහස අනුව ඒකට වැඩපිළිවෙළක් තෝරන්න. ඒකත් තව පැත්තකින් ඇඳින් නීති පැනවුවට පස්සේ ජනතාව ජීවත් වෙන්නේ කොහොමද? ඒකට අවශ්‍ය කරන මූලික ජනතාවට අත්‍යවශ්‍ය බදු ගන්න ක්‍රමයක් නිදල් නැති අයට සහනාධාර ක්‍රමයක් ඒක විදිමත් හදන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒව මොකක්වත් නැතුව එකපාරටම දවස් තුනකට කියලා ඇඳින් නීති දැම්. ඊට පස්සේ ඒක තව සතියකින් දීර්ඝ කරා. ඒවට ඒ කාලය ඇතුළත කරන්න මොකද්ද කියන එක ගැන මොකක්වත් සැලසුමක් තිබුණේ නැහැ. මොකද ආණ්ඩුව වැඩ කරේ ඒක සමාජම් මිනියෝ බල කරද්දී අපේ සමාජම් ඇරලා තියන්න ඕනේ මේවට මිනිස්සු යටට ගෙන්නලා දෙන්න කියලා. ඒකට අනුව වැඩ කරන්නේ ඉතක රෝගේ පාලනය කිරීමේ අරමුණෙන් වැඩ කරේ නැහැ. දැන් ওই බුරුවට දැනගන්න ආර්ථිකය කියලා කිව්වට ඔය එයා ආර්ථිකය කියලා කියන්නේ අඳුරදෙනිය හන්දියේ චූම්පාන් විකුණන ඒ ව්‍යාපාරිකයාගේ මේ ආර්ථිකය ගැන නෙවෙයි. අර කියපු අඳුරදෙනිය හන්දියේ චයිනිස් රෝස් විකුණන ඒ කාන්තාවගේ ආර්ථිකය ගැන නෙවෙයි ආර්ථිකය. එහෙම නම් ආර්ථිකය කියලා විකුණන්න එච්චර උදාවක් තිබුණා නම් මුලින්ම නිදහසනට කලාපෙ වහන්න තිබුණා කටුනායක. කටුනායක නිදහසනට කලාපේ රෝගීන් වාර්තාවේදී මුලින්ම අර මැක්ස් එකේ චීප් එකේ වාර්තාවේදී ඉකින් දිගටම කියද්දි කම්කරුවන්ගේ ආරක්ෂාව තර්ජනයක කියලා මේගොල්ලෝ රෝගයේ වාර්තා වෙච්ච කර්මාංශාලා විතරක් වහලා අනිත් ඒවා අරලා තිබුණා. ඒක ප්‍රතිඵලය තමයි මුළු විශ්වවිද්‍යාල කලාපෙටම මේක පැතිරුණා. ඒකට ඒ ආර්ථිකය කියලා කිව්වේ කම්කරුවන්ගේ ආර්ථිකය නෙමෙයි. කම්කරුවන්ට මොනවද බෝඩින් ඇතුලේ ඉන්න කියලා ඒ අයට අවශ්‍ය මේ ආහාර පාන සහ වැටුත් සපේන වගකීමක් සමාගම් වලට තිබුණා. ඒ සමාගම් වල පඩේට තමයි නැතිලි. දැන් මේ නටන්නේ එහෙම. ඊපස්සේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඇඳින්නේ ඉවත් කරන විදිහත් පැහැදිලි. ඉවත් කරන විදිහ කවුද හැදුවේ? දැන් මේ ලොක්ඩවුන් එකේ ප්ලෑන් එක මොකද්ද? ලොක්ඩවුන් එක්සිට් ප්ලෑන් එක මොකක්ද? ලොක්ඩවුන් එකෙන් ඉවත් වීමේ ප්ලෑන් එක මොකක්ද? ඉවත් වීමේ ප්ලෑන් එක කියන එකක් නැහැ. සංසද උදේ එකපාරටම හොස්පිටල් අරිනවා අරිනවා කියලා දැන් ඉතල තියෙන්නේ. ඒකට ප්‍රශ්නේ තියෙන්නේ මේ ඒකම ප්ලෑන් කිසිම දෙයකට සැලැස්මක් නැති මේ විදිහට ඇරියා කියලා. වැහුවා කියලා තේරෙන්නේ නැහැ ඇරියා කියලා. ඇරපුකින් තව මේක බරපතල වෙන්නේ කියලා. මේ තීරණ ගන්නේ කවුද? ඒක මේ තීරණ ගැනීමට අදාළ වෛද්‍ය විද්‍යාඥයෙක් මැදිහත් වීමක් නැහැ. මේ ප්‍රශ්නේ කියන්නේ මේක ආසාදිත වෛරස් ආකාරය. ඒක මේකට අදාළව වෛරොලොජිස්ට් මැදිහත් වෙනවා. මේකට අදාළ ෆිසිෂියන්ස් මැදිහත් වෙනවා. මේකට අදාළ මේක ප්‍රජා සෞඛ්‍ය තත්ත්වයක් නිසා එපිඩෙමොලොජිස්ට් මැදිහත් වෙනවා. ඒකට ඒ වෛරස් පිළිබඳ විශේෂඥයෝ, ඒ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥයෝ, ශ්වසන පද්ධතිය පිළිබඳ, ඊට පස්සේ වසංගත රෝග විද්‍යාඥයෝ, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයෝ, ඒවට අදාළ ලංකාවේම රාජ්‍ය ආයතන තියෙනවා. නිරෝධායනයට අදාළ නිරෝධායන දෙපාර්තමේන්තුවක් තියෙනවා 27/7. එතකොට ඒ හැම කිසිම කෙනෙක් සම්බන්ධ කරගන්න නැතුව හමුදා ප්‍රතිව දාලා විශේෂ කාර්ය සාධක බලකායක් ඇතියි. ඊට පස්සේ සියල්ල තීරණය කිරීම හමුදාවට පාර. දැන් අවසානයේදී PCR කිරීම තමයි හමුදාවට පාර තියෙන්නේ. තුහස්සයක් අත්‍යවශ්‍ය රෝහල් වල නැහැ PCR යන්ත්‍ර. බොහෝ රෝහල් වල නැහැ. අපි උදාහරණයක් ගත්තොත් කළුතර විශාල වශයෙන් මේක පැතිරෙන්න කළුතර PCR යන්ත්‍ර නැහැ. ඊට පස්සේ කෑගල්ලේ නැහැ. කුරුණෑගල නැහැ. කොළඹ ජාතික රෝහලේ තව PCR පහසු ගන්න මාදී. කොළඹ ජාතික රෝහලේ මේ තරම් රෝගීන් මේ යන්නේ බලපෑවා PCR පහසු ගන්න නැති එක. රජයේ රෝහල් වලට PCR යන්ත්‍ර නැතුව තියෙන තත්ත්වයක් ඇතුලේ රජයේ තීරණය කළා තියෙනවා හමුදාවට PCR යන්ත්‍ර. හමුදාවට PCR යන්ත්‍ර දීලා හමුදාව ලඟ PCR කරනවා. එතකොට දැන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මොකද කරන්නේ? දැන් මෙතන මූලිකව නිසා මේක දැන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සම්බන්ධ කරගෙන විශේෂඥ සහය සඳහා ඒකට අමතර යටිතල පහසුකම් සැපයීම සඳහා පොලිසිය සහ හමුදාව මැදිහත් කරගන්නවා වෙනුවට දැන් මේ කරන්නේ සම්පූර්ණ ප්‍රතිකාර කිරීමේ පරීක්ෂණ කිරීමේ වගකීම හමුදාවට පවර. එහෙමනම් කරන්න තියෙන්නේ දොස්තරලා සහ හෙදියෝ අර කනිෂ්ඨ කාර්ය මණ්ඩල කට්ටිය තුවක්කු දීලා යුද්ධයකට යවන්න තියෙන්නේ. මාළදිවිනහලේ යල්ලන්න තියෙන්නේ. එමනම් එහෙම කරන්න තියෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙත් දැන් ගහණය කිරීමෙන් යනවා කියලා අපිට පේනවා. දැන් හමුදා ප්‍රතිවරයා කියද්දී සංසද උදේ ඇඳින් නීති අයින් කරනවා කියලා හමුදා ප්‍රතිවරයා වරින් වර අවධාරණය කරනවා ජනාධිපතිතුමා නියෝග කරා. ඔහු ඇමතිච්චම කියන්නේ ගරු ජනාධිපතිතුමා නියෝග කළ ආකාරය. ඒක ඇතුලේ ඉතාම පැහැදිලිව පේනවා අද අවම වශයෙන් මේ හමුදා ප්‍රතිගේ මූලිකත්වයෙන් යුක්ත කාර්යසාධක බලකාය පවා නෙවෙයි මේ තීරණ අරන් තියෙන්නේ. මේවට දැන් පිටු ජනාධිපති කෝල් කර කර දැන් ඇඳින් නිති දාන්න දැන් ඇඳින් නිති අයින් කරන්න ආව දැන් මිනුවන්ගොඩ ලොක්ඩවුන් එක අයින් කරන්නේ කවුද ඒ තීරණයට? අවුදේ තීරණයකට ඒකට අදාළව වසංගත රෝග විද්‍යායතනයේ සම්බන්ධ මොකක්ද? ඒකට අදාළව මේ වෛද්‍ය විශේෂඥයන්ගේ මතය මොකක්ද? ඒව මොකක්වත් නැහැ. දැන් ආර්ථිකය අරිනවා කියලා එකක් පටන් ගන්න තියෙනවා. බැසිල් රාජපක්ෂ ඒක ටිකක් හැංගීම් බරව කිව්වා මේ මිනිස්සුන්ගේ ආර්ථිකය වැටලගෙන මිනිස්සුන්ගේ ආර්ථිකය වැටලන නිසා තමයි මේ මිනිස් ඒකට රජයෙන් වැඩ පිළිලක් හදන්න ඕනේ. ඒකට පිළිල හදන්න තමයි කොවිඩ් ධර්මදලක් ඇතිවෙලා. කොවිඩ් ධර්මදලට රුපියල් කෝටි 200 කට සල්ලි එකතු වුණා. ඒකෙන් මොකද කරලා තියෙන්නේ? පෞද්ගල සති වාර්තා වුණා මේ වෙනකල් එක ස්වසනාධාරක යන්ත්‍රයක් කඩේ නිලදී ආරන්නේ නැහැ කියන්නේ. ICU ඇඳන් පොඩ්ඩක්වත් ප්‍රමාණවත් නැහැ. PCR යන්ත්‍ර නැහැ. තිබ්බ PCR යන්ත්‍රේ අර මුල්ලේරියා PCR යන්ත්‍රේ කැඩුණට පස්සේ සාම්පල් 20,000ක් විතර නරක් වුණා. ඒකට දැන් ප්‍රශ්නේ තියෙන තත්ත්වය එහෙම තියෙන්නේ. එහෙම තියෙදි දැන් අර රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කරන්න තියෙන්නේ ඒක කරන්න තීරණය කරේ කවුද? ඒක මුලින්ම කරේ මීට මාස කිහිපයකට කලින් ඒක කරන්න කියන කමිටුවක් පත් කරා. ඒක කරන්න සුදුසුද කියලා එන PCR එකද රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකද ලංකාවට එක සුදුසුද කියලා බලන කමිටුවක් අක්කා. කමිටුව මාස ගාණක් ගත වෙලා කමිටුව තාම නැහැ මේ ප්‍රතිඵලයක් තියෙන්නේ. කමිටුවේ වාර්තාවක්. කමිටුවේ වාර්තාවක් නැතුවම මේගොල්ලෝ තීරණය කරන එක කරනවා. එහෙනම් කමිටුවක් දැම්මම. දැන් මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ අතර දැන් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකට අවශ්‍ය වෙන ලක්ෂ ගාණක් ලංකාවට ගෙනල්ලා. කවුද ඒව ගෙන්නේ? ඒ ගෙන්නන එකට කොහෙන්ද උපදෙස් අරන්නේ? මේක ඒකත් ජනාධිපති තීරණය කරන්නේ. කරන ටෙස්ට් එක මොකද්ද කියලා ජනාධිපති තීරණය කරනවා. කරන ප්‍රතිකාර මොනවාද කියලා ජනාධිපති තීරණය කරනවා. නිරෝධායනය කරන්න කොහෙද? අයින් කරන්න කොහෙද කියලා ජනාධිපති තීරණය කරනවා. මේ වගේ වන් මෑන් ෂෝ එකකින් මෙවැනි ගෝලීය වසංගතයක් එක්ක සටන් කරන්න බෑ. මේක කෙලවර වෙන නිමිතුව තියෙන්නේ ලංකාව තුලත් මේ කඳු ගොඩ ගැහි. මොකද තවම අවදානම් පිටිසර තාම වෛරස් එක හරියට ගියේ නෑ. වැඩිහිටියන්ට නිදන්ගත රෝග සහිතයිට මේක තාම ගියේ නෑ. මේක යන්න ගත්තට පස්සේ මහා තේදවාදිකය නිර්මාණය වෙන්න මේ නිතයි. ඒ නිසයි අපි දිගින් දිගටම කියන්නේ මේ සම්බන්ධ නිශ්චිත සැලැස්මක් ඉදිරිපත් කරා. මොකද්ද සැලැස්ම? දැන් පළවෙනි සැරේ නම් මාර්තු මාසෙම කාපු වෙලාවෙ නම් අඳුම ගානේ වාහනයකට දාල සැලැස්මක් තිබුණා. ඒ කාලේ එක්සිට් ප්ලෑන් එකක් තිබුණා. දැන් මොකක්වත් නැහැ. වාහනයකට සැලැස්මකුත් නැහැ, සංචරණ සීමාවට සැලැස්මකුත් නැහැ, ඒකෙන් ඉවත් වීමට සැලැස්මකුත් නැහැ, පරීක්ෂණ කිරීම සඳහා සැලැස්මකුත් නැහැ, ප්‍රතිකාර කිරීම සඳහා සැලැස්මකුත් නැහැ. එතකොට මෙහෙම අරාජිකව කොහොමද මේ මෙවැනි වසංගත කත්වයකට මුහුණ දෙන්නේ? එතකොට හැම එකටම අපි යුද්ධ කරා කියලා හරියන්නේ නැහැ. මේ යුද්ධේ මේකයි දෙකක්. යුද්ධේ කරන්නේ මිනිස්සු පිටින් මිනිස්සු මරන්න, මේකෙත් තියෙන මිනිස්සුගේ ජීවිත දේරා. ඒ නිසා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ මුළු ක්‍රියාවලියම තමයි දැවන්ත ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි බල කරනවා අදාළ විෂය පිළිබඳ විශේෂඥයන්ගේ සහය ඇතිව මහාම සැලැස්මක් හදලා ඒ සැලැස්ම ජනතාවට ඉදිරිපත් කරන්න. පරිසරය ඇවිල්ලා එක එක කතා කියන පාම් විකුණන අය ගැනයි එළවලු කඩ ගැනයි ඒ වගේ කතා කියන්නේ නැතුව මේකට අදාළ සැලැස්ම නිශ්චිතව ඉදිරිපත් කරන්න කියලා අපි ආන්දුට බලකම්.
විවර හිතවතුනි, අපි මෙවර සාකච්ඡාව සඳහා සම්බන්ධ කරගත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා. විවර මාධ්‍ය ජාලය වෙනුවෙන් පුබුදු සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා. ලබන සතියේ මෙවැනි සාකච්ඡාවකින් අපි හමුවෙමු. ස්තුතියි.
සයි ඔබ මත නිම්හිම් නොපේනෙන තිනේ මං බඳිනු බැරි
පොළොවයි ඔබ මත තරුවක් විලසට රැකල පතිත වෙමි.
අහසයි ඔබ මත නිම්හිම් නොපේනෙන තිනේ මං බඳිනු බැරි
ලෝවයි ඔබ මට තරුවක් විලසට රැකල පතිත වෙමි.
ගංගේ වතුරනේ
රංග කවදා හෝ බුව දොර හමු වෙනවා ලොව කල මුලදා කඳු බිම් හැකිලෙනවා
අහසයි පොප මට නිම්හිම් නොපේනෙන ඉනි මං බඳිනු බැරි
පොලොවයි ඔබ මට තරුවක් විලසට රැකල පතිත වෙමි තරුවක් විලසට රැකල පතිත වෙමි
අහසයි ඔබ මට නිම්හිම් නොපේනෙන ඉනි මං බඳිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට රැකල පතිත වෙමි